సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంతా నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మే పినుతున్ హెమ దినామ మే వెలావే బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటై. అద మే దేశనావట దాయకత్వేగన కటయుతు కరన్నే కలుతర పలాతుట పదించి తారక లంకా తిలక మహాత్మా, ఎవగేమ కాంచనా గయాని మహాత్మ్యతులు పిన్నొత్ పిరిసై మే ఉతుమ్ దేశనావట దాయకత్వేగన కటయుతు కరును లబాన్ని. మే పినతుంట ధర్మదేశనావ అవసానయి అనుమోదనా కరంట బలాపొరొత్తు వెనవా. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ. పిన్నొత్ని, మే దేశనావట మాతృకా విధిహట నివన పినిస ఉపకారవన దేశనావక్ కరన్న కేలై తీయని. మే నిర్వాణే గెన గుడాక్ మతవాద తీయను. సమారా హితనువా నివన కియాని మే అపి అద్దకిన తత్వే వగే కక్కు ఎండతి కియ. మినిసు అతర తీయనువా నివన ఇతామ విశిష్ట తెనక్ విధియట అరత దక్వల తీయనువా లోక వివహారి. ఏకని కియాని నివన్ పురే రువన్ దొర ఎరేవా కియల తీయను. నివన పురయక్ వెన్న బే ప్రశ్న తీయనువా. ఎతుకొట నివన్ పురే కియాని అనురాధపురే వగే టౌన్ ఎక్కట తమై పురే కియాని. నగరవలట తమై పురే కియాని. నివన నగరయాక్ వెన్న బే నగరయాక్ ఉన్నత్ ప్రశ్న రువన్ దొర రత్తరం దొర వాళ్ళు తీయనది బే రత్తరం బడు తీయన తెంగుల తౌల్ని. ఎనిసా నివన కియాని హిమిక నిమే ఇక తింగ్ వటినా దయాక్ కియలా కియాన్న కేపు ఇక ఇతింగ్ అట నిబ్బాణం పరమంతుకం నిబ్బాణ పరమ సెపే కేవామ ఒయాల హితనువా మీ దెంగ్ ఒయాల విందిన సెప తీయని ఇవాళ విందిన సెప సంపత్ అయితే జీవితే వగే కాక్ కేల సమారా హితను. ఇది నివన కేల కియాన్ని సదా అతనికో సాంసింది. ఇతను నిబ్బాణ కేనికి ఇత విశిష్ట దయా. ఏకేది వెన్ని సదాతనికో నెవత నూపదినాకారేట మాయ కవదావత్ లోకే సకస్ నువనాకారేట దుఃఖ నిమావెను. హేతు మే దుఃఖ తీయన్ని ఇబ్బదిన నిసా అప్పుడు ఉందట తేరడం అప్పు ఇబ్బదిచ్చ నిసాతమై మీ దుఃఖం దింటి వెళ్ళా తీయని. ఇతింగ్ అప్పు ఇబ్బదిచ్చ నిసా మే ఒక్కో మథోకయ పరిదేవయ హండీమ వెలపీమ నడత్తు కిరీమ మే ఒక్కోమ ఇబ్బదిచ్చ నిసా. ఇది ఇప్పదిచ్చ నిసానం మీ సమస్త దుఃఖ స్కందేమి తేన్ని ఇప్పదు నెత్తం దుఃఖనేని జరామరణం శోక పరిదేవ దుఃఖ దోహమనస్ ఉపాయాసము కుత్నే. ఇది ఆహార గవెట్ట దుఃఖ బత్మాలు పిని హోయండత్నే హిమన్ లుకు దుఃఖత్ తినోని ఆహార గవేషణీ కిరిమి దుఃఖ ఏ దుఃఖ్ మొకూత్మ ఎత్తినే ఇప్పదు నెత్త. లెడవిన దుఃఖనే వయసటి అన్న దుఃఖనే జరావట పత్తిన దుఃఖనే అపి కెమతీవ నులబిన దుఃఖనే అకమతీవ లెబిన దుఃఖనే అపి లభాసాకరణ కెమతి ఆయ అపిట అహిమివీమి దుఃఖనే ఒక్కోమ దుఃఖ తీయని ఇప్పదిచ్చ నిసాని. ఇలా లోకే విశాలం అభియోగి విధియట బుద్ధ సాధనే పెన్నాన్ని ఇపదీమ ఇపదిచ్చ నిసా తమై మీ ఒక్కోమ ప్రశ్న. తోటి ఇపదిచ్చ నిసానం బుధురజానన్ వహన్సే అప్పట అనుదెన వదాల నెవత నూపదిన మట్టమటం అపే సంతాని హదాగాన్ని. ఎదుట ఆయన కవదావత్ ఉపదిన్నే ఎదుట ఉపదిన్నెత్తం ముఖద్ద వెన్ని కీల తర్కకరండ తమారు అయ్యి నివన తర్కేట గోచరనే నివన్ మగ తర్కకరండ పుడు అన్నాట నిర్వాణి తర్కకరండ బె అయి తర్క న్యాయాన్ని ఒక్కొమ్మ హదాన తిని మిహి అయ్యని తర్కవాదీన్ విసింకరపుయే కానీ తర్క న్యాయకి అని ఏవా కెలెసాయిత లోకే విసింకరపు అని కెలెసాయిత లోకే తర్కేట నివన గోచరనే నివన్నట పత్తునామ కొహెట దేయాన్ని కియనిక హరియట పనవాండ బె. నివన్నట పత్తునామ కొహెట దేయాన్ని కియనిక పనవాండ పులువందే నిమి ඒක මෙන්න මෙහෙමයි කියන්න වෙන්නේ. දැන් යම් කිසි ආකාරයක ගින්නක් ඇවිල්ලෙන්නේ දරදාන නිසානේ. දැන් ගින්නක් ඇවිල්ලෙනවා දරදානකම්ම ගින්න ඇවිල්ලෙනවා. දරදාන තාකල් ගින්න ඇවිල්ලෙනවා. ඒතර යම් දවසක දරදානික නතර කළොත් දරදානික නවත්තලා දාපු දවසට ගිනි ගන්න එක නවතිනවනේ. දරදානකම් ඇවිලුණාට දර නැත්තම් ගින්න කියලා එකක් තියෙයිද? නෑ. හරි. දැන් බොර බොරා ඇවිලෙන ගින්නක් තියෙනවා කියලා හිතන්නකෝ. වේගෙන් දැවෙන මහ විශාල ගින්නක්. දර නැති වුණොත් ගින්න නිවිලා යනවා නේද? නිවුණාම ගින්න කොහෙද ගියේ කියලා කියන්න පුළුවන්ද? දැන් අච්චර වෙලා හොන්ටට ඇවිලිච්ච ගින්න දැන්කෝ. ගින්න කොහෙද ගියේ කියලා කියන්න පණවන්න, තේරුම් කරන්න, විස්තර කරන්න බෑ. හැබැයි එක දෙයක් විස්තර කරන්න පුළුවන්. මොකද්ද? දර දානකම් ඇවිලුණා, දර දානක නැවතුණාම ගින්න නිවි ගියා, එච්චරයි පුළුවන්. ඔයාලටත් භව කර්ම රැස් වෙන තාක්කල් උපදින්න වෙනවා. චේතනා තියෙනකම් ඒ අනුව කල්පනා කරනකම් රාගානුසය, පටිගානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිද්‍යානුසය කියලා අපේ සිත්වල సంతානේ කෙලෙස් බීජ තියෙනවා. අන්නේ කෙලෙස් බීජ තියෙනකම් කෙලෙස් දලු දාලා පැලවෙනවා. ඒ බීජ නැත්තම් මැරිලා යනවා. පැලවෙන්න බෑ. යම් බීජයක් පැලවෙන්න පළවෙනිම සාක්ෂිය මොකද්ද? බීජයක් පැලවෙන්නේ බීජයයි පළවෙනි සාක්ෂිය. පැලවෙන්න නම් බීජයක් ඕන, එච්චරයි. පින්වත්නි, බීජ විතරක්ම තිබ්බට පැලවෙනවද? පැලවෙන්නේ නැහැ. බීජ විතරක්ම තිබුණට මදි, හොඳට වතුර ලැබෙන්න ඕන. වතුර ලැබෙනකම් පැලවෙන්නේ නැහැ. ද වතුර ලැබුණත් මදි, අටුවේ තිබුණා කියලා වී පැලවෙන්නේ නැහනේ. වී තියෙන්න උන මහ පොළොවේ. තෙතමනියත් එක්ක මිශ්‍ර වෙලා මහ පොළොවට බීජ එකතු වෙලා තියෙන්න ඕන. වී පැලවෙන්න නම් පැලුණාම තමයි වී ගොඩ වී අස්වනුනේ ලන්න පුළුවන්. අස්වැන්න ආසන්නතම සාක්ෂිය මොකද්ද? වී අස්වැන්නේ ආසන්නතම සාක්ෂිය මොකද්ද? ගොයන් ගස. වී කරලක ආසන්නතම ඵලය, ආසන්නතම ඵලය වී කරල නම් ආසන්නතම හේතුව මොකද්ද? ආසන්නතම හේතුව ගොයන් ගහ. ගොයන් ගහ දුර හේතුව මොකද්ද? වී ඇටය, බීජය. වී කරලක ආසන්නතම හේතුව බීජ වී ඇටේ නෙමෙයි. වී කරලක ආසන්නතම හේතුව වී ඇටේ නෙමෙයි. වී කරලක ආසන්නතම හේතුව වී ඇටේ නම් ගොයන් ගහක් ගැන උනන්දු වෙන එක තේරුමක් නැහැ. මම මේ කියනවා තේරුම් ගන්න. මොකටද ගොයන් ගස් ගැන අපි හිතන්නේ? අටුවාවෙම වී බෝවෙන්න එපාය. අටුවාවල වී බෝවෙන්නේ නැහැ. ඇයි මේ අටුවාවේ වී බෝවෙන්නේ නැති? වී බෝවෙන්ට නම් වී කරල් හැදෙන්න නම් මොකද්ද තියෙන්න ඕන? ගොයන් ගහක් හැදිලා තියෙන්න ඕන. ගොයන් ගහේ අග්‍රඵලයේ තමයි වී කරල. ගොයන් ගහක් වමනා කරන්නේ ඇයි? ගොයන් ගහක් වමනා කරන්නේ වී ඇටයක් හදාගන්න නෙමෙයි. මම කියන උත්තර කල්පනා කරන්න ඕන. ගොයන් ගහක් වමනා කරන්නේ මොකටද? වී ඇටයක් හදාගන්න නෙමෙයි, වී කරලක් හදාගන්න. වී ඇටයක් හදාගන්න නම් කිසි තේරුමක් නැහැනේ. වී ඇට තියෙද්දි ඒකෙන් තව වී ඇටයක් නම් හදාගන්න තියෙන්නේ. ඒක පැල කරලා තව වී ඇටයක් නම් හදාගන්න තියෙන්නේ. මහා මෝඩ වැඩන්නේ වී වපුරන එක. ඒ වී ඇටේ වැපුරුවම තවත් වී ඇටයක් නම් ප්‍රතිඵලය. වී ඇටයක් නම් ප්‍රතිඵලය වී ඇටේ වපුරලා කුඹුරු මඩ කරලා වතුර බැඳලා පොහොර ගහලා බෙහෙත් ගහලා මොකටද? වැඩන්නේ මා බොරු වැඩන්නේ. එහෙනම් මිනිස් මෙච්චර මහපොළොවත් එක්ක හැප්පෙන්නේ ඇයි? මහපොළොවත් එක්ක හැප්පෙන්නේ වී ඇටයක් වැපුරුවාම වී කරලක් ලැබෙන්න නියමිතයි. වී කරලක් ලැබෙන්න නියමිතයි. හැබැයි වී ඇටයත් වී කරලත් යා කරන්න ගොයන් ගහ කියලා එකක් තියෙනවා. ගොයන් ගහක් තියෙන්න ඕන. ගොයන් ගහක් තියෙන්න ඕන. ඒ වගේ පින්වත්නි අපේ තුල පවතින උපාදානයත් ඒ වගේම නැවත නැවත උපදින එකත් යා කරන්න මැද භවය කියලා එකක් තියෙනවා. භවය කියලා එකක්. උපාදාන පත්‍ය භව භවයේ මැදින් තියෙනවා. භව පත්‍ය ජාති උපදිනවා. මුළු ප්‍රශ්නෙම උපාදානය නිසා වෙච්ච එකක්. බැඳිච්ච නිසා වෙච්ච එකක්. හැබැයි බැඳිච්ච නිසාම ඉපදුනා නෙමෙයි. බැඳිච්ච නිසාම උපදින්න බෑ. බැඳුනාම උපදින්න නම් බැඳීම ඇතුලේ චේතනා තියෙන්න ඕන. යංච චේතේති. චේතනා තියෙන. යංච පකප්පේති. ඒ චේතනා මත අවිද්‍යා සහගතව කල්පනා කරන්න පුළුවන් මට්ටම තියෙන්න ඕන. අවිද්‍යා සහගතව කල්පනා කරන්න චේතේති යංච පකම් යංච අනුස්සේති. එයා වැඩ කරනකොට කෙලෙස් මූලයන් පෝෂණය වෙන්න ඕන. කෙලෙස් මුල් පෝෂණය වෙන්න ඕන. එතකොට ඒ මට්ටමට අරමුණු වුණොත් ඒ මට්ටමට ඔයාලගේ ජීවිතයේ සැලසුම් වුණොත් ආරම්මණං මේතං විඥානස්ස තිතිය අන්න විඥානේ පිහිටනවා. ඕක තමයි අපිට වෙලා තියෙන. ඕක මේ අපේ අම්මා කරපු එකක්වත් තාත්තා කරපු එකක්වත් මේ කවුරක් කරපු එකක් නන් නෙමෙයි. අපි තුල වෙන දේ. ඉතින් අදට 2600කට යහ පැත්තේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ ගැන වදාලා. දැන් ඒතකොට බීජය තිබ්බා කියලාම පැලවෙන්නේ නැහැ. බීජයෙන් අපි උත්සාහ කරන්නේ මොකක් කරගන්නද? ගොයන් ගහක් හදාගන්න. මිනිසුන්ට ගොයන් ගස් වලින් කිසි ප්‍රයෝජනයක් නැහැ. මිනිස්සු ගොයන් ගස් හදලා බලාපොරොත්තු වෙන්නේ වී කරලක්. ආයෙන ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. වී ඇටයක් වැපුරුවාම ගොයන් කරලක් ලැබෙනවා. ඒක ලෝකේ ප්‍රශ්නයක් විදිහට සැලකුවේ නැතුණාට අපි අපේ ගමන් මඟ දිහා බැලුවම ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්. එතකොට ඔය පින්නතුන්ලාගේ ඔය ලැබුණු ජීවිතේ ඔය ලැබුණු ජීවිතේ ගොයන් ගහ කියලා හිතන්නකො. ඔයාලගේ ඔය කය මොකද්ද? ගොයන් ගහ කියලා හිතන්න. ඔයාලගේ ඔය සවිඥානික කය මේක ගොයන් ගහ. වී ඇටය තමයි පැලවෙලා තියෙන්නේ කියලා හිතන්නකො. වී ඇටය කියන්නේ පෙර අවිද්‍යා සහගතව ගොඩ නැගිච්ච භව කර්ම කියලා හිතන්නකො. වී ඇටය අවිද්‍යා සහගතව ගොඩ නැගිච්ච කෙලෙස් සහගත විඥානෙ. විඥානේ බීජයනේ. ඒකනේ මෞකසී පැලවුනේ. ඒ පැලවිච්ච නිසානේ සසරට අපි අයිති කියලා අපි මේ කතා කරන්නේ. අපි සංසාරිකයි කියන්නේ. ඉපදීපදි මෙරි මෙරි ආපු සංසාරිකයි කියලා හිතන්නේ පෙර විඥාණය තමයි මෞකුතට බැහැගෙන තියෙන්නේ. අවාසනාවකට මොකද්ද කියලා වගේ වගතුකක් මතක නැහැ. කොහෙන් ආවද මොකද්ද මතක නැහැ. ඇයි මතක නැත්තේ? මොකටද මතක නැත්තේ? මොකද මතක නැත්තේ? දුක නිසා. පෙර සංසාරේව මතක නැත්තේ දුක නිසා. පෞගේ දවසට දේශනාවක් කළා එකට එක අහුවාම තේරි. කොහොමද සසරේව අපිට අමතක වෙලා තියෙන්නේ? දුක නිසා. මෞකුස ඇතුලේ දුක විඳිනකොට අපිට අමතක වෙලා යනවා. එච්චර දුකක් මෞකුස ඇතුලේ තියෙනවා කියලා. ගර්භාෂයෙන් ඉතින් ඒක අපිට දැනගන්න විධික්‍රමයක් නෑ එච්චර. කාගෙන් අහන්නද? ඉපදිච්ච ගමන් පොඩි එකෙක් කියයිද? මම දුක් විඳ හරියට කියලා විසඳ ගන්න බෑ. මෞකුස ඇතුලේ වැඩෙන මාසහය ඇතුලේ නාම රූප විඥාන පත්‍ය නාම රූපම් විඥානේ පිටලා නාම රූප විඥාන ප්‍රත්‍ය නාම රූප සකස් වෙලා තියෙන්නේ. ඒකයි ඔය දඟලන්නේ මෞකුස ඇතුලේ. එතකොට මේ මෞකුස ඇතුලේ දුක විසින් පෙර සසර අද්දකීම් අමතක කරවනු. අමතක කරවනු. එතකොට ඒවා මතක නෑ අපිට. ඊට පස්සේ ඒ දුකක් තියෙනවා, බිහිවීමේ දුකක් තියෙනවා. දැන් මීට ඉස්සෙල්ලා දේශනාවෙත් අපි ඒක තේරුම් කළා. බිහි වෙනකොට දුක. බිහි වෙනකොට අධික දුකක් තියෙනවා. ඒ දුක පින්වත්නි අධික දුක විසින් අපේ අවපිව අවුල් කරනෝනේ. අධික දුකක් වින්දොත් එහෙම ඔයාලා සම්පූර්ණයෙන් කණ පිට හැරෙනවා. සම්පූර්ණ ස්වභාවය අනිත් පැත්තට යනවා. එකයි අධික චිත්ත පීඩාවක් ආවොත් එහෙම මේ තියෙන தත්ත්වෙ දෙදරලා යන්නේ. එකයි සමහර දේවල් නිසා මිනිසුන්ට සමහර දුක්ඛ ස්කන්ධය නිසා මිනිසුන්ට මේ මොකක්වත් නැති වෙනවා. අම්මා වඳුන ගන්න බෑ, තාත්තා වඳුන ගන්න බෑ, දරුවෝ වඳුන ගන්න බෑ. අර දුක අධික දුකක් වළඳන්න ගියාම මේ දැන් මතකෙන්නේ නැති වෙලා යනවනේ. හොඳට බලන්නකො. අපි පිස්සු හැදිලා වයි කියලා කියන්නේ මිනිසුන්ට. එයාට හොඳටම දැන් පිස්සු. දැන් එයා ඉන්නේ අංගොඩ කී කියෝ අපි කියන්නේ. ඇයි එයා කලින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකාකරි ජීවිතයේ අධික චිත්ත පීඩාවක් නිසා, එක්කෝ අධික චිත්තා වේග නිසා එයාගේ තත්ත්වය සම්පූර්ණයෙන් අවුල් වෙලා. එහෙනම් අධික දුක කියන්නේ අපිට අපිව සංවේ අපේ සංවේදීකම් අහිමි කරන තත්ත්වය. ඒකෙන්මයි ඔය අමතක වෙලා තියෙන්නේ. මෙහෙත් එමයයි භවෙන් වැහුණ ගාම ඉවරයි ඔක්කොම. හොයන්නවත් හිතෙන්නේ නැහැ, බලන්නවත් හිතෙන්නේ නැහැ, අහන්නවත් හිතෙන්නේ නැහැ. සමහර අය ටික ටිකක් තියෙනවා, තව ටිකක් පොඩි කාලෙම තියෙනවා. ඒ වැඩි කල් නෑ, අපි හිතන එක තියෙයි දිගට කියලා. දැන් සමහර ඕගොල්ලෝ දැකලා ඇතේ පොඩි ළමයි එහෙම උත්තට මේ සමහර ඒවා ගැන සමහර පොඩි අය ඉන්නවා, ඒගොල්ලෝ මේ හොඳ වෙන භාෂා කතා කරනවා. නිකම් මහ වෙන මොකද්දෝ වෙන වෙන දැනුම් පද්ධතියක් ඇතුලේ කතා කරනවා. එයාගේ අම්මට ඒ දැනුම ඇත්තෙත් නෑ, තාත්තට ඇත්තෙත් නෑ, පරම්පරාවේ කාටවත් ඇත්තෙත් නෑ. මොකක්දෝ දැනුම් පද්ධතියක් ඇතුළේ යාගේ වචන හැසිරවීමක්, ඒක එක දේවල් කියන කමක් තියෙනවා. ඉතින් අපිට තේරෙනවා අපි ඉපදෙන බව, ලෝකේ නැවත උපදින බවට පරිශන වලින් තහවුරු වෙලයි තියෙන්නේ. දැන් ඒක ගැන අහලවත් වැඩන්නේ. තමාර අය කියන උපදින්නේ නැහැ, උපදිනවද නැද්ද කියලා කවුද දන්නේ වගේ කතා කිව්වට ආය උපදිනවා. ඒවට පරිශනාත්මකව බටහිර ලෝකෙත් තහවුරු කරගෙන තියෙන්නේ ආය උපදිනවා කියලා. මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා විතරක් ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. හැබැයි අපි එකක් දන්නවා, උපදිනවා. ඕන තරම් සාක්ෂි කියන්න පුළුවන්. මෙතන ආය උපදිනකොට, දැන් ආය උපදිනවා නම් ඒ උපදිනකොට අපි අධ්‍යක්ීම් පරාසය තුළ අපට සියල්ල මතක නැහැ. සමහර අයට මතකයි, ඒකත් ටික කාලයක් යනකොට අමතක වෙලා යනවා. ඒ කියන්නේ මේ කයට හුරු වෙනකොටම අමතක වෙලා යනවා. මේ කය අපිට හුරු නැහෙනි පොඩි කාලේ. ඒතර අපේ සම්පූර්ණින් සිත මේ කයට හුරු වෙන්න පුරු වෙන්න මේ කයට හුරු වෙන්න යනවා කාලයක්. ඒ හුරුවක් නැතිකමට තමයි උද්වේගකාරී බව වැඩි. දඟලනවා, බලන්නකො පොඩි කාලේ නටනවා, දඟලනවා, හැමෝම එහෙමනේ. හොඳට බලන්නකො තිරිසන් සත්තු බව එහෙමයි. ඒතකොට මේ හුරුවත් ඒ හුරුවට සම්පූර්ණින් සිතේ අවධානය යන්න ඕන. එතකොට අර තිබ්බ දැනුම් පද්ධතිය පවා එයාට මොනවහරි සසරින් ගෙනම් මොනවහරි පොඩ්ඩක් මතක නම් ඒවා ඔක්කොම ටික ටික වියකිලා යනවා. ඒ කියන්නේ සාන්තාරිකව මොනවහරි කෙනෙකුට මතක පොඩ්ඩක් හරි තිබ්බොත් ඒක බොහොම පොඩි කාලයක්. ඒක දියුණු කරගත්තේ නැත්තම් එහෙම දියුණු කරන්න, ඒ කියන්නේ ඒකට අපි තුමුකෝ දැන් යම් කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරනවා ඉපදිලා අවුරුද්දෙන් විතර, හොඳට දෙකෙන් අවුරුද්දෙකින් විතර කතා කරනවා. එතකොට ඒක යම් කිසි ආකාරයක දෙමව්පිය තේරුම් ගන්න, ඒක මේ කැමරාව ඉස්සරහට ගෙනihin එයාව මේ මේ මීඩියා වලට අරන් යන එක නෙමෙයි යාලා කරන්න ඕන. මේ බුදුරජාණන්ස වදාළ දේ අපි අත්දකින්නේ කියලා බුලුවන් තරම් ඒක මහ අමුතු දෙයක් විදියට දකින්න නැතුව ඒක දියුණු කරන්න කියලා. ඒත් එයාට අර එයාට පුළුවන් තරම් ඒ කාලේ ඔය ඒ කටයුතු කෙරෙහි උනන්දු කරවන එක. අර ඒ ඔය මතකේ ඉක්මනට අහිමි වෙලා යනවා. වැඩි කල් යන්නේ නැහැ. මම මේකෙන් කියන්න උත්සාහ කළේ මේ සාංසාරික මතකයේ ගැන නෙමෙයි, අපි සාංසාරික බව විතරයි. ඒව මා අමුතු දේවල් නෙමෙයි. අමුතු දේවල් නෙමෙයි. සසර ගනුදෙනු තියෙන්නේ පින්වත්නි. සාංසාරික ගනුදෙනු ටිකයි. කාටවත් ණය වෙන්න නම් එපා. ඒකනේ බුදුරජාණන් සෝදාල අනන සුඛ කියලා. ණය නොවීමේ සැපයක් තියෙනවා. ණය නොවීම පදනම් කරගත්ත සැපයක් තියෙනවා. ණය වුණාම දුක, සසරත් දුක. ණය වුණාම පින්වත්නි හරකෙක් විදියට හරි බරා දින්න වෙනවා ඇවිල්ලා. කිසි කෙනෙකුට ණය වෙන්න එපා. කෙනෙක් ණයයි නම් එයාගේ ආජීවය පිරිසුදුයි. බැංකුවකටවත් කාටවත් ණය වෙන්න එපා. ස්වෛරීව ජීවිතය ගෙවන්න. ඒක මිහිත් සැපයි. සාංසාරිකෝ මහ යහපත. කිසිම කෙනෙකුට ණයකාරීක් විදියට මැරෙන්න එපා. ඒක පියවන්ට ඒ ගෙදර වලිගේ වනවන ඉඳ බල්ලෙක් විදියට හරි උපදිනවා. ඒ ණය පියවන්ට. ඒ නිසා පින්වත් මේ සංසාරේ මහා පුදුම එකක්. ඒ නිසා ඔය පුළුවන් තරම් ආජීවයේ පිරිසුදු කරගන්න. අපි සාංසාරිකයි. ඉපදි ඉපදි මැරි මැරි යන ගමනකට තමා අපි අයිති. එතකොට මේ ගමනේදී අපි සාංසාරික නිසා අපේ අම්මගේ කුසේ ප්‍රතිසන්දි විඥානේ පිහිටියා. ඒ පිහිටපු වෙලාව ඉඳලම නාම රූප ධර්මයන් වැඩෙන්න පටන් ගත්තා. විඥාන පච්චයා නාම රූපං එහෙමනි කියන්නේ. එතකොට විඥානේ පිහිටියේ නිකම්ම විඥානයක් නෙමෙයි කර්ම විඥානයක්. පෙර සංසාරෙන් ගෙනාපු කෑලි ටිකකුත් එකයි ඔය පිහිටලා තියෙන්නේ. පිහිටන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානෙනේ. එහෙමනේ අපි කියන්නේ. එතකොට මේ ඒ පෙර සංසාරයෙන් ගෙනාපු කර්මය ඇසුරු කරන මට්ටමක් අපේ සිත පිහිටපු තැනම තියෙනවා. එහෙම පිහිටලා පින්වත්නි අපි ඉපදිලා දැන් අපේ ජීවිතය මේ පැවැත්ම දකින්ද ගොයම් ගහ වගේ. ඔබට ලැබුණ ඔය සවිඥානික කය ගොයම් ගහ වගේ දකින්ද. ඔය ගොයම් ගහ ඉපැද්දුවේ උපද්දවලා තියෙන්නේ විඥානේ නම් වූ බීජය. ඒකයි ඔය පැලවෙලා තියෙන්නේ. දැන් ඉපදිලා ඔයාලා. දැන් ඔයාලා හිතුවට වැඩක් නැහැ මේ වගේ කර්මකාර තැනක ඉපදුනේ ඇයි කියලා හිතන්නේ අපි. කවදාවත් ජීවිතේට ගරහන්නේ නැහැ අපි. කිසි මිනිහෙක් බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් මෙහිම කර්මකාර ජීවිතයක් මට මොකට ලැබුණද මන්දා කියලා හිතන්න ඉපන්. ඒ කර්මකාර ජීවිතේ දැන් ලැබිලා ඉවරයි. අපි දැන් බලන්න ඕන ඉස්සරහට මේ අවුල විසඳගන්නේ කොහොමද කියන එක. ඇයි දැන් ගොයන් වී ඇටේ ගොයන් ගහ හදලා ඉවරයි. ගොයන් ගහ හැදුණු කමට ඉස්සරහට වී කරල් හැදෙන්නයි ලෑස්ති. වී කරල් හැදුනොත් වී කරලකින් ආය හටගන්නේ ගොයන් ගහක්ද? නෑ පින්වත්නි, ලියද්දක් හදන්න පුළුවන්. වී කරල හැදුනොත් ගොයන් ගහක් නෙමෙයි ලියද්දක්ම හදාගන්න පුළුවන්. ඔන්න ඕකයි ප්‍රශ්නය. ඔහොම ආපු මහ විශාල අනමරත් භයානක ගමනක අපි රැස් කර කර ආපු ගමක් තියෙනවා. රැස් කිරීමක් අපි තුල තියෙන්නේ. රැස් කිරීමක්. ඒ නිසා අපිට මේ රැස් කිරීමට හුරු වෙලා ඒකට පුරුදු වෙලා අපිට සංස්කාරයන්ගේ මිදීමේ උපාය ඥානයක්වත් නැහැ. අපි දන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. එතන අපි මව කුසී කර්ම විඥානේ පිහිටියා. ඒක ඒ පිහිටපුකම නිසාම අපිට මේ වගේ කයක් ලැබුණා. මේක අපේ අම්මම නිමෙයි කලේ, තාත්තම නිමෙයි කලේ. ඒගොල්ලෝ සම්භවයට උදව් කළා. එච්චරයි, පොඩි උදව්වක්. අම්මයි මහලුකු එකක් කරලා නැහැ, තාත්තා මහලුකු එකක් කරලා නැහැ. නමුත් සම්භවයට උදව් කරපු කමට අපි ඉතින් හිස නමා ගරු කරනවා. එච්චරයි, හිස නමා ගරු කරනවා, යුතුකම් ටික කරනවා. ඔය යුතුකම් ටිකෙන් නම් නවතින්න එපා. කිසි තේරුමක් නැහැ ඔකෙන් නවතින එක. යුතුකම් ටිකයි වගකීම් ටිකයි නම් ජීවිතය. එතන නවතින්න එපා පින්වත්නි. එතකොට ඔයාලට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඔය පින්නතුන්ලාට සිද්ධ වෙලා තියෙන්නේ පෙර හේතු නිසා, පෙර සංසාරේ හේතු ටිකක් නිසා මව කුසී අපේ කර්ම විඥානේ පැල වුණා. ඒ නිසා විඥාන පත්‍ය නාම රූපං වුණා. ඒ නිසා දැන් අපිට හැක් හැදිලා රූප බලන්න පුළුවන්. කන හැදිලා මේ සද්ද ඇහෙනවා. නාසය හැදිලා තියෙනවා ගඳ සුවඳ දැනෙනවා. දිව හැදිලා තියෙනවා රහ බලන්න පුළුවන්. මේ කය හැදිලා තියෙනවා ස්පර්ශ කරන්න පුළුවන් ලෝකෙ. හැදිලා සලායතන පච්චය පස්සෝ ආයතන හැදිලා ආයතන වලින් ලෝකය ස්පර්ශ කරන්න පුළුවන්. ආයතන වලින් ලෝකය ස්පර්ශ කරන්න පුළුවන්. මෙන්න මේ ටික මේ දැන් ආයතන වලින් ලෝකය ස්පර්ශ කරන්න පුළුවන්කම හරියට මේ ගොයන් ගහ හැදුනා වගේ. හැබැයි මේක ඇතුලේ ඔය පින්නතුන්ලා පොඩි පොඩි දේවල් කළත් පොඩි පොඩි දේවල් ඔයාලගේ ජීවිතය තුල උනත් ප්‍රතිලාභේ විශාලයි. අන්න ඒකයි අවදානම. වී ඇටේ නිසා ගොයන් ගහ හැදුණුකම ඇතුලේ ගොයන් වී කරලක්ම හැදෙනවා ඉස්සරහට. ඒකයි. ඒ නිසා පින්වත්නි, ඔයාලා පොඩිවට කතා කළත් ඒකේ ප්‍රතිලාභේ බලවත්. ඒකයි අපි පරිස්සම් වෙන්න ඕනේ. චේතනා ගැන, කල්පනා ගැන, අපේ සිත, කය, වචන හසුරවන විදිය ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි. පුංචි දෙයක් මහා විශාල ඵලයක් උපද්දවන එකක් මේක. හේතුව පොඩි, ඵලය ලොකුයි. ඒක ලෝක ධර්මයක්. වී ඇටය ගොයන් කහක්, වී කරලක්මයි හදන්නේ ගොයන් ගහක් හදලා. ඒක ලෝක ධර්මයක්. අඹ ඇටයකට පුළුවන් ගමකට අඹ ගෙඩි හදන්න පුළුවන්. අඹ ගහක් හදලා. ඒක ලෝක ධර්මයක්. ඕකමයි අපේ කතාව. ඒකයි අපි වරද්ද ගන්න හොඳ නැත්තේ. නිකං කොල්ලෙක් අඹ ගෙඩියක් කාලා ඒක හොඳටම කාලා ඒකේ සාරය හොඳටම අරගෙන ඕම් විසිකලාම හැදෙන අඹ පැලයක්. පින්වත්නි, ගම් හතකට අඹ ගෙඩි හදන්න පුළුවන් ඒකේ. එක අඹ ඇටයක් කරන දේ බලන්න, ඒක ලෝක ධර්මයක්. අපි ස්වභාවිකයිනේ. අපි තුල වෙන්නේ ඕකමයි. නෑ ඉතින් අපි එක වචන දැන් සමහරට අපිට හිතනවා නේද, අපි කතා කරන එක වචනයක් කොහොමද අපිව සතර පහයට ගෙනියන්නේ, ඕවා ඇත්තද දන්නේ. එහෙම හිතෙනවා නේද ඊටිකම. එක වචනයකට ඔච්චර හරියක් කරන්න පුළුවන්ද? පුළුවන්. ඒක ලෝක ධර්මයක්. බුදුරජාණන් වදාළනේ, පින්වත් මහණෙනි, ඔබ ස්වභාවිකයි කියලා. එන අඹ ගහේ කතාවමයි මගේ කතාව. කතා දෙකක් නෑ. කතා දෙකක් නෑ. ඒකනේ බුදුරජාණන් වදාළේ, අජ්ජත් ආපෝධාතු, බාහිර ආපෝධාතු, ආපෝධාතු ආපෝධාතු රේවේසා. මහණෙනි, අභ්‍යන්තර ආපෝධාතුවත් බාහිර ආපෝධාතුවත් සමානයි. නිසා ඔයා ස්වභාවිකයි. මේ බාහිර ඉරේලිය උණුතුමයි මේ ඇඟේ තියෙන තේජෝධාතුවයි සමානයි. මේ හමාගෙන යන හුළඟේ තියෙන වායෝධාතුවයි මේ ආස්වාස ප්‍රාස්වාස කරන වායෝධාතුව, බඩවැල් අතර හැසිරෙන වායෝධාතුව, බඩවැල් වලින් පිටත හැසිරෙන කොට්ටාසය කුච්චිසය වායෝධාතුව, අංගමංගාණුසේ වායෝධාතුව, මේ ඇඟ චලනය කරන්න පුළුවන් මට්ටමට ඇතුලේ හැසිරෙන වායෝ සමානයි. වෙනසක් නැහැ. ඒකයි එළියෙන් එන ස්වභාවික ආස්වාස ප්‍රාස්වාසයේ අපිව පවත්වන්නේ. ගන්න හුස්ම පොඳ අපිව නඩත්තු කරන්නේ ඒකයි. වාතයේ දූෂණේ වුණොත් මම ලෙඩ වෙන්නේ ඒකයි. එළියේ වායෝ ධාතුව මත මම යැපෙනවා. ඔක්සිජන් නැති වුණොත් ඉවරයිනේ. ස්වභාවික නිසා එළියකත් එක්ක මට එකතු වෙලා පවත්වන්න පුළුවන්. අපි එකම තත්වයකට අයිති ඒවා. වෙන මොකුත් නෙමෙයි. අපි තුල පවතින එකම එක තත්වයක්, ඒ ස්වභාවිකත්වය. ස්වභාව ධර්මයෙන් වෙනම සාධකයක්. ඒකනේ බුදුරජාණන් හරියට ස්වභාව ධර්මයෙන් වැඩ හිටියේ ගොඩාක් වෙලාවට. දැන් අපි අස්වාභාවික විදියට හිතනවා, මමායනෙන් හිතනවා, පුද්ගල භවකින් හිතනවා. එහෙම හිතන්න අපි අවුල් වෙලා ඉන්නේ දැන්. ඒ නිසා අඹ ඇටයකට පුළුවන් නම් ගම් හතකට අඹ ගෙඩි හදන්න, ගහක් හදලා. ඔයාලගේ එක වචනයකට පුළුවන් මුළු ජීවිතයක් කාණ අමාරුව වටන්න. එක දවසක් මේ භාග්‍යත් මේ එක කුස් මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච මිනිහෙක් දැක්ක භාග්‍යතුන් වහන්සේ. ඒ මිනිහා දවසක් ආවා මේ වගේ බණ කියන තැනකට. ඇඟ වහගෙන ආවි. එච්චර පැසවල ඒවා නෙල්ලි ගෙඩි විතර ලොකු වෙලා, ඒවා බෙලි ගෙඩි විතර සැරව ගලනවා. එහෙම සැරව ගල ගලා ආවා. අර විශාල සංඝ පිරිසක් ඉන්නවා. මිනිසුත් ඇවිල්ලා බණ අහන්නම. මේ මිනිහා සෝවාන් වුණානේ. මේ මනුස්සයා සෝවාන් වුණා. අර කාටවත් මඟ ඵල නැහැ. අර කුෂ්ඨ රෝගියා ඉතින් මේක ඇහුවා අර සංඝ පිරිස මැද්දෙන් ඇහුවා, මේ ස්වාමීනි, මේ බලන්න මෙයාගේ තිබ්බ ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව හමින් හොයන්න බෑ. අද නිවන ගැන හොයන්නේ හමින්නේ. එළියෙන් තමයි නිවන හොයන්නේ. සිවුර හොඳට පොරවලනා. එහෙනම් තෝවන්නත් ඇති කියලා හිතනවා. හොඳට සිවුර ඇඟ පුරාම පොරවලන පාත්‍රි අතේ නම් රහතන් වහන්සේ නමක් තමයි ෂුවර් එකට ආයෙ වෙනස් වෙන්න බෑ කියලා හිතනවා. පාත්‍රීන් කොහෙන්ද රහතන් වහන්සේ හොයන්නේ? රහතන් වහන්සේ කෙනෙක් හොයන්න පුළුවන්ද? පාත්‍රික බුදුරජාණන් වදාළ ප්‍රධාන දෙයක් භික්ෂුවකට. ඒක කරේ තියෙනකින් රහතන් වහන්සේලා හොයන්න බෑ. ලංකාවේ මිනිස්සු එහෙම හෙව්වට රහතන් වහන්සේ කියන්නේ නිකෙලෙස් හදමණඩලක් විතරයි තියෙන්නේ. නිකෙලෙස් හදමණඩලක් විතරයි තියෙන, වෙන මොකුත් නෑ රහතන් වහන්සේට. වෙන කිසිම දෙයක් නැහැ රහතන් වහන්සේට. එතකොට කුෂ්ඨ රෝගියා සෝවාන් වුණා මේ සංඝ පිරිතන හිටියට හරි අමුතුයි මේක. ඉතින් එයා සෝතාපන්න කමින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වා එයා යන්න ගියා. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරු කරපු කෙනෙක් විදිහට ඒ මිනිහා නැගිට්ටේ. ඉතින් නැගිටලා ගියාම පස්සේ මේ අර අතන ධර්ම සභාවේ ස්වාමිනී මේ බලන්න මේ මනුස්ස බොහොම ප්‍රඥාවක් තියෙන කෙනෙක්. නමුත් මෙයා සෝවාන් වුණානේ. හැබැයි ස්වාමිනී බලන්නකෝ මෙයාගේ ඇඟ පුරාම කුෂ්ඨයක්නේ කියලා කිව්වම් බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ අතීත කර්මය. එක දවසක් මෙයා මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට මේ මනුස්සයා බොහොම ධනවත් මිනිහෙක්ලු ඒ කාලේ. තත් සල්ලි බාගේ තියෙන තට සල්ලි තියෙන මිනිස්සෙක්ලු. එයා ඉතින් හොඳට ලස්ස හරි ලස්සන මිනිසෙක් කියනවා. ඉතින් අස්ව කරත්තේ නැගලා එයා යනවලු ගමන. හරි තේජවත් මිනිස්සෙක්. එයා යනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ පාර අයිනේ පිණ්ඩපාතේ වඩිනවලු. මැටි පාත්‍රයක් අතට අර. දැන් පසේ බුදුරජාණන් වහන්සේගේ නමගේ යුගය කියන්නේ ධර්මී නැති යුගයක්නේ. ඒ උන්නාන්තේ ජවයේකින් අවබෝධය කරා ගියා මිසක් ඒක ලෝකයා ඉස්සරහා මතුවෙන කාලයක් නෙමෙයිනේ පසේ බුදු කෙනෙක්ගේ යුගය කියන්නේ. ඉතින් යන ගමන් කරත්තේ ටිකක් නතර කරලා බැලුවලු හොඳට. අස්ස පිටින්දලා බැලුවලු මෙහෙම. ඇඟ අමුතු කෙනෙක්ලු. අය ඇඟ පුරාම මෙහෙම සිවුර පොරවගෙන හිස මුඩු කරලා මැටි පාත්‍රයක් අතට නම් ඊමීට පාරායිනින් වටිනවා. ඊට පස්සේ ඇහුවලු අර කරත්තේ ටිකේ අර මොකද කියලා. අනේ දන්නේ කිව්වලු. මොකද යාර අමුතු ඇඳුමක් ඇඳන් යන්නේ? දන්නේ කිව්වලු. දැන් සමහරට මේ සිවුර පොරෝණියදී සමහරට මේ කුහුරුනේ සමහරට හිනා වෙන්න පුළුවන් මේකට. දැන් මට මතකයි එකවරක් මේ මම එයාපෝට් එකේ ඉන්නකොට ඒ මිනිස්සෙක් මිනිස්සු මම අර මේ පරීක්ෂා කරනවනේ මේ මේ එයාපෝට් එකේ ඇතුළට යනකොට තේක දිහා බල්ලා මේ සුදු ජාතිකයෝ දෙතුන් දෙනේ බොහොම අවඥාවෙන් ඒ දිහා බල්ලා hina වුණා. එතන මේ දැන් සිවුර පොරවගෙන පිළිවෙලට ඉන්නකොට එයාලා හිතුවා මේ නිකන් රෙදි කඩක්. එයාලා හිතන්නේ තේ මේ මහා විශාල දර්ශනයක් ගැන දන්නේ නෑනේ. මට තේරුණා මේ බොහොම අවඥාවට නේද මේ ඇතු මේ hina වුණේ කියලා. මම ඒක දැන් දැක්කා හොඳටම. ඒගොල්ලෝ hina වෙලා මාව පෙන්නලා කිව්වා මේ කියන්නේ මේ එයාලට හරි අමුතු මේ රෙද්දක් නිකන් අපි අමුතුයින් පොර. එයාලට තේරෙන්නේ නෑ මේ මහා මේක 2500කට අයිති එකක් කියලා තේරෙන්නේ. හේතුඵල වශයෙන් විමස විමසා බලන කමක් තියෙන කෙනෙක් මේක දරන්නේ කියලා තේරෙන්නේ. මේක දරන්න මහ විශාල පුණ්‍ය සංස්කාරයක් ඕන කියලා එයාලට තේරෙන්නේ. එයාල පින ගැන දන්නෙත් නෑ. පටිසමුපාද ගැන දන්නේ නෑ. සතර සතිපට්ඨාන ගැන දන්නේ නෑ. දන්නේ නැති වුණාට පස්සේ මේක අන්න ඒ වගේ. ඒ වගේ අර අර පසේ බුදුරජාණන් වහන්සේ දියා බල්ල මෙයාලට කවුද කියලා. ඔත කියලා නෝ අනි දන්නේ අපි ඒක දන්නේ සිටුතුමනි කවුද කියලා තේරෙන්නේ. ඊට පස්සේ දැන් ඒ උන්වහන්සේ වඩිනවනේ ඉස්සරහට ගින් කරත්ති නතර කළා මෙහෙම හැරිලා බැලුවා කියනවා. බලලා කිව්වලු කුස්ටේක්ද කොහෙද මේක නෑඟ වහගෙන යන්නේ කියලා යගියලු ගමන. පින්වත්නි පුදුමී බලන්න උපනුපන් ආත්මවල කුෂ්ඨ කියනවා ඇඟි. බලන්න සෝවාන් වෙන ජීවිතෙත් එයා අමාරු වෙట్లా හිමන. එකම එක පුදුමයි නේද එක වචනයක් කෙනෙක්ව සසරක් අමාරු වටන විදිහ. සත්‍ය අවබෝධයේ දක් එතකොට එහෙනම් අපි අපේ චේතනා ගැන චේතේති පකප්පේති අපි කල්පනා කරන විදිය ගැන කල්පනා කරන විදිය ගැන ඊට පස්සේ පින්වත්නි නන්දති අපි සතුටු වෙන විදිය අභිනන්දති අතිශය සතුටු වෙන විදිය අභිවදති අපි කතා කරන විදිය වදති කතා කරන විදිය ගැන අජ්ජෝසාය තිට්ටති අපි ලෝකේ රැඳිලා ඉන්න විදිය ගැන අප පරිසං වෙන්න ඕනේ නැද්ද? එක වචනයක් බලන්න මේ මිනිහා කොච්චර වචන කියන්නේද? ඒ ඔක්කොම පරයා එක වචනයක් එයා ඉස්සරහට හැම වෙලාවෙම ඉදිරිපත් වෙවි වෙන විදිය පුදුමයි. හිතා ගන්න බෑ හැසිරෙන විදිය. කර්මය කියන එක හැසිරෙන විදිය
හිතාගන්න. ඉතින් ඔගොල්ලෝ එතකොට කියයි නෑ බලන්නකො කොච්චර හොඳ ඒවා කතා කරනවද, ඒවා අයින් නැතුව අකුසලයක් විපාකයේ පිණිස ඉදිරිපත් වෙනවද, මොකද්ද ඒ ජීවිතය කියලා ඔයාලා කිය. ඒක තමයි මේකට බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි මම නම් මොහොතක්වත් භවේ වර්ණනා කරන්නේ නෑ කියලා. එච්චර අවදානම්. මේක සාධාරණයක් නෑ. ඒක විශේෂ වෙන්නේ නෑ අපිට. කර්මය හැසිරෙන විදිය විවිධයි, විපාක දෙන විදිය විවිධයි. ඒක විවිධ විදියට කියන්නේ දිට්ඨ ධම්ම වේදිනී කර්ම, උපපජ්ජ වේදිනී කර්ම, අපරාපරිය වේදිනී කියන කර්මයේ විස්තර කරන්නේ. ඒකට විස්තර කරන්නේ ඇයි? මේක විපාක දෙන විදිය විවිධයි, හැසිරෙන විදිය විවිධයි, උපතට බලපාන විදිය විවිධයි. එහෙම වේමත්තතාවයෙන් යුක්ත කර්මයක් අපි තුල හැසිරෙන්නේ. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. හරි පරිස්සම් වෙන්න පින්නවත්. බුද්ධ ශාසනයක් විතරයි එහෙම ප්‍රවේසම් වෙන විදියට අපිට අනුශාසනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා එක දෙයයි. මොකද්ද? පින්වත්නි, මේ වී ඇටය දැන් පැල වෙලා තියෙන. කරන්ට දෙයක් නැහැ. ඒකයි මේ හෘද ස්පන්දනේ වැඩ කරන්නේ. මේ මෑඟක් හැදිලා තියෙන එකයි. හැදිලා ආය අපි හිතලා පතලාව නෙමෙයි. හිතලා පතලාව නෙමෙයි. අපි මෙහෙට එන්න හිතපු જાතියන් නෙමෙයි. මේ මෙන්න ඉන්න එහෙම හිතලා පතලා එන්න පුළුවන් නම් මොකටද තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ? සමර්ථතු තිනෝ දවසයි ජීවිතේම. එයාගේ මුළු ජීවිතේම දවසයි. අපිට යාන්තම් අවුරුදු 60ක් 20ක් 70ක් හරි තියෙනවා. එනමුත් ඒ 60 70 අතර ඇතහැරිනවනේ ජීවිතේ. රෙස් කරලා තේරුමක් නැහැ. ගොඩ ගහලා නම් කිසි තේරුමක් නැහැ. පණෑ අපේ දරුවන්ට, දරුවෝ ගినాපු කර්මයාලගේ ඇතුලේ හැසිරෙනවා. ඔයාලා රෙස් කළත් ඒක භුක්ති විඳ ගන්න පින්නේ නැත්තම් හොරු හරි ඔය ටික අරන් යනවා. ඒකට ආණ්ඩුවට බැනලා වැඩ නැහැ. හොරු වැඩි වෙලා මේ ආණ්ඩුව නිසා කියලා වැඩ නැහැ. මේ කර්මයේ හැසිරෙන විදිය අපේ චර්යාවන්ට, අපේ සිතුවිලි වලට, අපේ පැවැත්මට හරියට අභියෝග කරනවා. මොකද අපේ ඇතුලේ හැසිරෙන උරුමය කර්මයේ පින්නත්. ඉතින් මේක තේරුම් ගන්න. ආයි මෙහෙට නොයන මට්ටමටම සංසිඳෙන්නේ මෙබඳු තේරුම් ගැනීමක් තිබ්බොත් විතරයි. මේ ගනුදෙනු පින්වත් මීමැස්සෙක් අවුරුදු මුළු කාලෙටම මීපැණි හැන්දක් හදලා, මුළු කාලෙටම මීපැණි හැන්දයි හදන්නේ. මීමැස්සෙක් මුළු ජීවිත කාලෙම මීපැණි පැන්දක් හදලා මැරිලා යනවා ප්‍රයෝජනෙට ගන්න බැරුව. පින්වත්නි, අපිටත් ඔය ටික තමයි වෙලා තියෙන්නේ. මී මැස්සෙක්ගේ කතාව ඇතුළේ තියෙන පරණ ණය කවුරු හරි මිනිහෙක් ගින් බෙහෙත් වලට කියලා ඔක කඩාගෙන ඇවිල්ලා යායා පාවිච්චි කරනවා. මුළු මී පැණි හැන්දක තියෙන මී මැස්සෙක්ගේ මුළු ජීවිතය. අපි කොච්චර මී මැස්සෝ අතර උපදින්ට ඇද්ද? නමුත් අපිට මේක තේරෙන්නේ නැහැ. ඔයාලා ඔයා අද අභිනන්දනය කරන ජීවිතයම මී මැස්සෙක් අතර ඉපදුනොත් ඔයා මී මැස්සගේ ජීවිතය අභිනන්දනය. එදාට ඔයාලා පැණි හොයන එක නවත්තන්නේ නැහැ. මල් දහස් ගානකින් පැණි අරන් එනවා. අද ඔයාලා ඔය මුළු ජීවිතේම මුණුබුරා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන් කැප කරනවා වගේ. මී මැස්සෙක්ගේ කතාවයි ඔයාලගේ කතාවයි කතා දෙකක් නෙමෙයි, එකක්. එක කතාවක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. මේ සත්‍යයේ ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. දැන් අපි දක්ෂ වෙන්න ඕන මොකද්ද? තව දුරටත් භව කර්ම රැස් කරගෙන තුන් භවය අනුව නොපවතින මට්ටමට සත්‍ය අවබෝධයෙන් ජවය ගන්න. ඒකට එච්චරයි ඕන. ඒකට ලොකු දේවල් ඕනේ නැහැ. තණ්හාව හදන්න නැතුව ඉන්න බලන්න. කොම් තණ්හාව හැදෙන්නේ? එක විදියකට කිව්වොත්, එක එක විදියට කියන්න පුළුවන්. එක විදියකට කිව්වොත් ඔබට ඔබගේ සිතක් තියෙන නිසා සිතුවිලි හට ගන්නවා. සිතුවිලි ඇයිති හිතට, මොලේට නෙමෙයි සිතට ඇයිති. සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා පින්වත්. ලෝකයා පිළිගන්න එකක් නැහැ. එහෙම වෙනම ධර්මයක් තියෙනවා කියලා. සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. ඒ සිතටයි සිතුවිලි ආйти. ගතට සිතුවිලි ආйти නැහැ. සිතුවිලි උරගාන්න පුළුවන් මට්ටමට ගත උදව් කරනවා. ඇහින් රූප දැක්කාමත් දැක්ක දේවල් සම්බන්ධ සිතුවිලි හට ගන්නවා. මේ ඇහැ උදව් කරනවා. කන උදව් කරනවා. මේ කන මස්නේ තියෙන්නේ. මේ කන හැදිලා තියෙන්නේ මස් වලින්. සෝත ප්‍රසාදේ උපදිලා තියෙන කර්මෙන් එක හරි. මේ විදියට මේ හැඩය පවා සබ්දේ ඇතුළට ගන්න උදව් කරනවනේ. සබ්දේ ඇතුළට යන්න මේ මේ එළියේ හැඩය පවා උදව් කරනවා. මේ ගත උදව් කරනවා. සබ්දේ දරන්ට. මේ සබ්ද ඇහෙනකොට ඒ ඇහෙන සබ්දේ අණුව අපිට සිතුවිලි හට ගන්නවා. ඒවට අපි කියනවා ශබ්ද සංචේතනා කියලා. ඒකට මොකද්ද කියන්නේ? ශබ්ද සංචේතනා. ඔන්න ඔය සිතුවිලි ටික උපද්දිනකොට ඒක සිතට සිතේ හට ඇති වෙන එක. ඒක පස්සපච්චය සංඛාරා ස්පර්ශේ නිසා ඒක වෙන්නේ. ඇහෙනවා කියන මට්ටම නිසා මේ කනයි සද්දෙයි. ශබ්ද ඕන නැත්තම් වැඩක් නැහැ. කන නිකන් තිබ්බට ශබ්ද නැත්තම්. කනයි ශබ්දයි තිබ්බට වැඩක් නැහැ. ඒ පැත්තෙන් සිත හට ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ මොකද්ද? සෝත විඥාණය. මෙන්න මේ තුන එක තැනදී එකතු වුණොත් ඇහෙනවා. එච්චරයි. මේ තුනම එක හන්දියකදී හම්බ වෙන්න ඕනේ. මේ ශබ්දය කොහේ හරි තිබිලා කන තව කොනක තිබිලා සෝත විඥාණය පහළ නොවි චක්කු විඥාණය හරි කොහෙන් හරි විඥාණය පහළ වෙලා නම් එයාට ඇහෙන්නේ. එතකොට ඇහෙනවා කියන එක සෝත සම්පස්සය. සෝත සම්ප ඇහෙනකොට මොකද වෙන්නේ? ඇහෙනකොට ඒ ශබ්දය සම්බන්ධ සිත තුල සිතුවිලි හට ගන්නවා. සිතුවිලි තියෙනවා ශබ්දයට. සිතුවිලි සිත හට ගන්නවා. සිතුවිලි හට ගන්නවා. අන්නේ සිතුවිලි හට ගන්නකොට ඒ සිතුවිලි ටික ඔයාලා එළියේ ශබ්දයත් එක්ක ගැට ගහ ගන්නවා. සිතේ සිතුවිලි හට ගන්නකොට ඒ සිතුවිලි ටිකට අදාළ වෙන විදියට එළියේ ශබ්දය එළියෙන් ඇහුණු ශබ්දේ තියෙන්නේ බාහිර ශබ්දේ එක ගැට ගහ ගන්නවා. අන්නේ ගැට ගහ ගැනීම තමයි තණ්හාව කියන්නේ. යන්නේ ගැට ගහ ගන්න එක තණ්හාව කියන්නේ. ඔයාලගේ හිතේ සිතුවිලි ඉපැද්දුවේ ආන් අර ශබ්දේ තමයි. දැන් දේශයක් ඇති වෙනවා හිතේ. අමිහිරි කටුක ශබ්ද ඇහෙනකොට හිතේ දොම්නසක් ඇති වෙනවා. ඒ දොම්නස ඇති වෙනකොට එයා හිතනවා මට මේ දොම්නස ඉපැද්දුවේ ආන් අර සද්දේ. ඇයි ඔයා කේන්ති අරින්නේ? අන්න අර මිනිහා මට බැන්න කියනවා. කවුද බැන්නේ? ආන් බැන එක්කෙනා ඉන්නෝ එළි කියලා එළි බැනපු කෙනා පේනවා. එයාට දොම්නස ඇති වෙලා සිතුවිලි දේශේ ඇති වෙලා පටිඝ සම්ප්‍රයුක්තව සිතුවිලි ගලලා ඒ සිතුවිලි ටික අර එළිය බැන්න මිනිහෙකුට ඒ සද්දේට ගැට ගහලා. අන්නේ ගැට ගැසීම කියන එක තමයි තණ්හා කියන්නේ. ඒ ගැටේ මොකද්ද කියන්නේ? තණ්හා. ඔන්න ඔය ගැට ගසා ගැනීම තමයි විකරල් හැදෙනවා කියන්නේ. ඒකට පුළුවන් ගොයන්ගස් ගොඩාක් ඉස්සරහට හදන්න. කවුරු හරි කෙනෙක් දැන් මේක හැදිලානේ වී ඇටේ ගොයන් ගහ හදලානේ. දැන් මොනව කරන්නද? වී ඇටේකට ගොයන් ගහක් හදනවා. අර වී ඇටේ ගොයන් ගහ හදලා වී ඇටේට අදාළ අවකාශය ඉවරයි. ආයේ තව බෑ මුකුත් කරන්න. ඒ නිසා පෙර කර්මෙන් පෙර හේතුන්ගෙන් මේක ඉපදිලා නම් දැන් ඉවරයි කතාව. හැබැයි මේක ඇතුලේ දැන් අපිට මේ කන ඇදිලා තියෙන නිසා සිතුවිලි හට ගන්නකොට ඒ සිතුවිලි ටික එළිය ශබ්දයට අදාළ කරලා බලන්න බලන්න තමයි ගොයන් ගා ඇදිච්ච එකේ බීකරල් හැදෙන්නේ. බීකරල් හැදුනාම තණ්හා පච්චය තණ්හාව ප්‍රත්‍යයෙන් භවය හැදෙනවා. තුන් භවය අනුව ආය ආයෙත් උපදින්න පුළුවන් මට්ටමට මේ අවුල හැදෙනවා. හැබැයි මේ ගොයන් ගහ හැදිලා වීකරල් නොහැදුනොත් ඒ ගොයන් ගහ හදපු වී ඇටේට කරන්න පුළුවන් දෙයක් නැහැ. ගොයන් ගහ හදපු වී ඇටයක් තියෙන්නේ. ඒ බී ඇටයට තව දුරටත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ගොයංගහ අභාවයට යනකොට තව දුරටත් ගොයංගහක් හදන්නේ හදපු වී ඇටයට පුළුවන් කමක් නැහැ. එතකොට ආයේ ඒකේ වී කරල් හැදෙන්න විදිහක් නැහැ. ඒ ගොයන් ඇටය වී ඇටය තමන්ගේ හේතුයේ ඵලය උපද්දවලා නිරුද්ධ වී යනවා. නිරුද්ධ වී යනද මෙන්න මේක කරන්නේ එයාට තියෙන්න ඕන දෙ තමයි උපට්ඨිත සතිය. හොඳට සිහිය තියෙන්න ඕන. මේක තේරෙන්නේ නැහැ නැත්තම් සිහිය තියෙන්න ඕන. උපට්ඨිත සතිය. සිහි පිටුවා ගන්න. එතකොටයි තේරෙන්නේ මට දැන් මේ කය අවුලක් නැහැ. මේක ඇසුරු කරගෙන නන්දති සතුටු වෙන විදිය අභිනන්දති අතිශය සතුටු වෙන විදිය අභිවදති මම මේ කය ඇසුරු කරගෙන මම ආයෙනින් කතා කරන විදිය අභිවදති අජ්ජෝසායතිත්‍ති පිහිටා ඉන්න විදිය චේතේති චේතනා පහල කරගන්න විදිය ඒව ඇතුලේ දිගුවක් විදියට කල්පනා කරන විදිය යංච පකප්පේති යංච අනුස්සේ ඒව ඇතුලේ තවදුරටත් කෙලෙස් බීජයන් කෙලෙස් මූලයන් මං ගොඩනගා ගන්න විදිය අනුස්සේති අනුස්සේ කියන්නේ කෙලෙස් බීජ ඒක ඇතුලේ මට මොකද වෙන්නේ ඒක ඇතුලේ මම අවුල් වෙනවා සිහිය ඕන අවුල් නොවීම පිණිස සිහියෙන් තමයි මේ අවුලට යනකොට ඉක්මනට සිත මුදව ගන්න මේ අවුලට යන මට්ටමක් තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේක දේශනාවක වදාලා හොඳ දක්ෂ ගොපල්ලෙක් මහණෙනි හැම වෙලාවකම මැසි බිජු ටික අයින් කරන්න ඕන කියනවා ගොපල් ගවපට්ටි මැස්සො බිත්තර දානවා කියනවා කන්වල හිම හරියට ගවපට්ටි එක මැස්සො හැසිරෙනවනේ ඒ නිසා දක්ෂ ගොපල්ලා පළ මූලික දෙයක් කරනවා කියනවා ඒ මැසි බිජු දුංගගහ ඒ ටික අයින් කරනවා කියනවා ඒව ගලවලා දානවා කියනවා නැත්තම් ඒ ගොපල්ලා ලොකු අමාරුවක වැටෙනවා කියනවා ගවයෝගේ තුවාල හැදුනම ඒවගේ මැස්සො බිත්තර දානවා කියනවා ඉක්මනින් ඒ ගොපල්ලා ඒක අයින් කරන්න ඕනේ. ඒ වගේ. එතකොට මැසි බිජු කියන්නේ ගවයට අයිති කන් නෙමෙයි. එළියෙන් කරපු වැඩක්. අන්න ඒ වගේ ඔයාලට ආවේනික තත්ත්වයක් නෙමෙයි දැන් ඔය තියෙන අවුල. ඔයාලා ඉපදිලා දැන් අවුල් වෙන්නේ අලුතෙන් ලෝකය ඇසුරු කරද්දී. ඇස කන නාසය දිවකය මනතරා ලෝකේ අලුතෙන් ඇසුරු කරනකොට අවුල් වෙන්නේ. අන්නේ අලුතෙන් ඇසුරු කරන මට්ටම තුල උපට්ඨිත සති සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ. ඔයාලා ලෝකේ අතාරින්නේ ලෝකය අත්දකින් නැතුව ඉන්නවා නෙමෙයි ලෝකේ අතාරිනවා අත්දකින්නවා අතාරිනවා අත් දෙක දෙක ලෝකේ අතාරිනවා අත්දකින්නවා එතනම අතෑරලා දානවා ආයෙ ලෝකේ අත්දකින්නවා අතාරිනවා අත්දකින්මින් සිත අයින් වෙන්නේ නැහැ අත්දකින්මින් සිත මුදව ගන්නෑ මේ ඇහත් තියෙන එකනේ ඔක්කොටම ප්‍රශ්නේ ආයෙන ලෝකේ බලන්නේ කියලා හැ ගලවලා දාන්නේ. එහෙන් ලෝකේ දකින්නකොට එතන මාත ඇරලා දානවා. දන්නවා එයාගේ හැ එයාගේ වාසඟේ නැහැ කියලා. උපට්ඨිත සතිය. එහෙන් කෙලස් ගොඩ නොගැනි ගොඩ නැගීම නවතින්න තමයි ඇස ඕන. හැබැයි රූප තණ්හාව හැදෙන්නේ නැති මට්ටමට හැ පවත්වන්නට උපට්ඨිත සතිය සිය පිටුවා ගන්න ඕන. ඔන්න ඕක. එතකොට සමාහිත චිත්තෝ ඒකෙන් වෙනවා සමාහිත සිත දැක්කා කියන තැනම නවතිනවා හිත සමාහිතයි කෙලස් කෝලහලයට හසු වී යන්නේ නැ සමාහිත චිත්තෝ උපට්ඨිත සතිය විසින් යාර කරපු යහපත සමාහිත චිත්තෝ එතන මෙයා නවතිනවා ඒක ඇතුලේ දිගුවක් විදියට කෙලස් කෝලහලයට අහුවෙලා පැටලිලා යන්නේ නැ උපට්ඨිත සතියෙන් සමාහිත සිතක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමාහිත සිත විසින් ප්‍රඥාව හදනවා. මොකද ප්‍රඥාව? ලෝකේ සියල්ල ඇති වෙලා නැති වෙලා යනවා. කියලා දකින්න පටන් ගන්නවා. සියල්ලම ඇති වෙලා නැති වෙලා යනවා නම් යාට රැඳෙන්න ලෝකයක් පේන්නේ නැහැ. ඇති වෙනව නැති වෙනව. සමුදය නිරෝධ. එච්චරයි ලෝකේ තියෙන්නේ. සියල්ල තුල මේ ගාකොල සපාසේ උපාව මේ හැම දෙයකම ඇතිවීම නැතිවීම උච්චරයි. මේ සවිඥානික කය ඇති වෙනව නැති වෙනව පේන මට්ටමිනව ආයෙ පේන්නේ නැතු වෙනව ඇහෙන මට්ටමිනව ඇහෙන කය නැති වෙලා යනවා ආය ඇහෙනවා පරණික ඇහින්නේ ආයෙ ලෝකෙ සියල්ල ඇති වෙනව නැති වෙන බව තේරෙනවා පඤ්ඤා එතකොට එහෙනම් ඇති වෙනව නැති වෙනව නම් කොහෙද මම රැඳෙන්නේ මොකටද තණ්හා කරන්නේ? මොකද්ද තණ්හා බි මනින්නේ? මගේ වසඟේ පවත්ව ගන්න ඕන මේවණන් වටිනවා කියලා මොනවා සම්බන්ධවද එළඹෙන්නේ කියලා යාට ප්‍රශ්නයක් එනවා. එතකොට නිප්ප පංච තණ්හා මාන දිට්ටි ඔක්කොම කඩා වැටෙනවා. එතකොට කෙලෙස් නෑ. ඒකෙන් යා නිවනටපත් වෙනවා. ඔච්චරයි. ඔය ටික යාට තිබ්බොත් ඔය ටික තියෙන මිනිහෙක් වැඩි කල් යන්න කලින් තෝවාන් වෙන්න ඕන. මේ අදබන විතරයි. මේ ටික යම් මිනිහෙක් ළඟ තිබ්බොත් එයාගේ කෙලෙස් නම් දුර්වල වෙන්න ඕන. කෙලෙස් ටික නම් කඩාගෙන වැටෙන්න ඕන. අන්න ඒ බඳු කෙලෙසුන්ගේ කඩා වැටීමක් පිණිස මේ පිනතුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. අද මේ හෝරාවක ධර්මානුශාසනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කලුතර පලාතොට පදිංචි තාරක ලංකාතිලක මහත්මයා, කාංචනා ගයානි කියන පින්වත් දෙපළ සද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ පින්තුන් ප්‍රදාන මේ රැස්ුණා වූ සියලු පින්තුන්ට මේ කුසල් කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස, ජීවිතාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිනතුන් බලාපොරොත්තු වෙනවා පద్මාලංකා තිලක මෑණියන්, VKM බණ්ඩාරපියතුමන්, රන්වතීද සිල්වා මිත්තණිය, විමලමාන වික්‍රමාරච්චි පියතුමන්, ජර්මනියේ පදිංචිව සිටි කල්යාණ මිත්‍ර සමන් දිනේෂ් පෙරේරා මහත්මයා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මේ දායකත්වයේ දරූ පිනුතුන් නමින්ද මිය පරලෝකීය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තාරක ලංකාතිලක මහත්මයා, කාංචනා මහත්මිය ඇතුළු පිනුතුන් සියලු දෙනාගේම ජීවිත මේ රැස්ුණා වූ ඔබ සියලු දෙනාටමද මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරූ පින්වත් පිරිසටත් ධර්මශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා.
දේශක්ඛයෝ